दिनमस दाहतवसरे अठवेनी मासे हयवेनिदा भावना वेडसटहन सियलु दिनाटम तिरुवानुसारण प्रार्थना करमि सुभ उदयासनक वेवा। बहु कालयक तिस्से धर्मय श्रवणय करन එවගේම නවක පිරිස අලුතෙන් අලුතෙන් පනහනේ පිරිස ආදී කොට ඇති සියලු දෙනාම එක්තරා සීකරගෙන කරන දේශනාව ධර්මය අහනයට ලබා දෙන හොඳ අනුශාසනයක් තමයි සුනාත. මේ සුනාත කෙනෙක් වෙන්නේ සුනාත කෙනෙක් කියන්නේ හොඳින් ශ්‍රවණය කරනවා, යහපත් සිතින් ශ්‍රවණය කරනවා, කරුණක අරුත බොහොම ගැඹුරින් තීක්ෂණ බුද්ධියෙන් සුවාගෙන ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් අගති ගාමි නොවි අන්න එහෙම කෙනෙක් වෙන්නවා. ද සුනාත කෙනෙක් වෙන්නවා අවධාරණයෙන් ශ්‍රවණය කරන කෙනෙක් වෙන්නවා කරුණ. ඒකට තමයි ඒක අපේ මොලේ හරහා ක්‍රියාත්මක වන්නේ. කෙනාගෙන් කෙනාට තියෙන ප්‍රශ්න විවිධයි, භාවනා ගැටළු විවිධයි. ඉතින් අපි අපේ ගැටළු විසඳ ගන්න නැතුව අපි ලෝකයෙන් බණ ධර්මය දේශනා මොනවා වලින් කල්පනා කරන්නත් ඒ විමසුවට වැඩක් වෙන්නේ නැහැ. තමන්ගේ ගැටළුවට තමන් හරියට බෙහෙත් ගන්න නැතුව තමන්ගේ ගැටලුවට අදාළ බෙහෙත හොයාගන්න නැතුව මුළු ලෝකෙම තියෙන බෙහෙත් ගැන ඉගෙන ගත්තත් ඇති වැඩක් නෑ. යාට ලැබෙන්න ඕන තමන්ගේ ලෙඩේට බෙහෙත. ඒ වගේ තමයි තමන්ගේ ගැටලුව තමන් අම්බ ගන්න උත්සාහ කරන්න ඕන. එයට පිළිතුරක් අපේක්ෂාවෙන් සිටින්න ඕන. ඒ වගේම පිළිතුර පිළිබඳව බලාපොරොත්තුෙන් සාකච්ඡා කරන්න ඕන, ශ්‍රවණය කරන්න ඕන. එහෙමනම් මෙතන ධර්මය අහන හැම කෙනෙක්ම තිබිය යුතු සුවිශේෂී කර්මයක් තමයි ගැටලුවක් තියෙනවා. මෙන්න මේ මානසික තත්ත්වයෙන් මිදෙන්න තමයි මම ධර්මය ශ්‍රවණය කරන්නේ. මෙන්න මේ මානසික තත්ත්වය අවබෝධය ආත්මක ගුණය වඩන්න තමයි ධර්මය අහන්නේ කියලා අරමුණක් තියෙනවා. අපි නිරන්තරයෙන් මතක් කරලා දෙනවා ධර්මය කියන්නේ සංකල්පයක් නෙමෙයි කියලා. සත්‍ය කියන්නේ සංකල්පයක් නෙමෙයි. චතුරාර්ය සත්‍ය කියලා සංකල්පයක් නැහැ. නිවන කියන්නේ සංකල්පයක් නෙමෙයි කියලා. ඒත් ඔබ තුල බලන්න කුමක්ද ක්‍රියාත්මක වෙන්නේ කියලා. බොහෝ වෙලාවට චතුරාර්ය සත්‍ය කියලා සංකල්පයක්, නිවන කියලා සංකල්පයක්, ඊට පස්සේ ආනන්ද හැඳුනුවන්නේ මේ බණ කියලා සංකල්පයක්. එහෙම සිම් වශයෙන් හෝ විශාල වශයෙන් ක්‍රියාත්මක වීමක් තියෙනවා නම් අපි ඒක දුරු කරා සංකල්ප දුරු කරා සංකල්ප පුජ්ජලානුගතයි කියන්නේ පුජ්ජලයා හරහා පැමිණෙන්නේ සංකල්ප පුජ්ජලයා හරහා පැමිණෙන දෙයක් ගත්තොත් එයා වැටෙන්නේ මමත්වයට පුජ්ජලත්වයෙන් තොරව පැමිණෙන දෙයක් පමණයි අපි විශ්වීය ධර්මයන් ලෝක සත්‍යයන් ලෝකෝත්තර සත්‍යයන් තථාගත ධර්මයක් හැටියට අපි පිළිගන්නේ මමත්වයෙන් තොරව ගලා ඉන්න ධර්මය අපේ බුද්ධමය වැටහීම් වල දුර්වලතා තිබුණොත් ඒ දුර්වලතා හේතුවෙන් ඒ දුර්වලතාව පදනම් වෙලා ක්‍රියාසිත පහළ වෙනවා ක්‍රියාවට දැන් වෙනවා එනිසා ඥානයේ ධර්ම ඥානයේ දුර්වලතා පවත්ව ගන්නට බෑ එහෙම පවත්ව ගත්තොත් ඒ ගැටලුව තමන්ට දිගටම බලපානවා එබැවින් ධර්මඥානේ ධාම නිවැරදි විය යුතුයි වරින් වර වෙනස් වෙන වරින් වර අලුත් වෙන මනසක් තියෙන ඒ අලුත් වෙන මොහොතක් පාසා වෙනස් වෙන මොහොතක් පාසා අපිටද අලුත් වෙමින් මේ ප්‍රශ්න ගැන හිතන්න වෙනවා පිළිතුරු සපයන්න වෙනවා තක්ක තක්ක විචක්කන පියවරෙන් පියවර සිතන්න පියවරෙන් පියවර විදර්ශනා කරන්න පියවරෙන් පියවර අලුත් වන්න ප්‍රඥාවන්තයෙක් කියලා කියන්නේ අවිචා පත්‍ය සංඛාරා කියන ඒ න්‍යායට අනුව පහළ වෙන ධර්මතා අනුවෙහි ඥාන සම්පයුක්තව මුහුණ දෙන තැනත්තා ඥානෙතරෝයි තැනෙක් නෙමෙයි නිවැරදි ඥානය සම්‍යක් ඥානය උදා කරගෙන ඒ සම්‍යක් ඥානයෙන් මුහුණ දෙන තැනත්තා සියලු රූප ගැටළු වලට ප්‍රශ්න වලට සිතිවිලි වලට සංකල්ප අදහස් වලට සම්‍යක් ඥානය පහළ වූ තැනත්තාට ඒ අවිය තියෙනවා ඒකෙන් අවිද්‍යාව වැඩලන්න පුළුවන් සම්‍යක් ඥානය උදා කරගත්ත නැති තැනත්තාට සම්‍යක් ඥානය උදා කර ගැනීම මෙහෙවර කටයුතුව තියෙනවා සම්‍යක්ඥානය උදා නොවීමට හේතුව පූර්ණ චන්ද්‍රයා අහසේ පායා තිබුණද වලාකුලින් මේ වැසී ඇත්නම් ආලෝකය පෘථුවිය වෙත ගමන් කරන්නේ නැහැ ඒ වගේ මෝහාන්ධකාරය කියන ඒ වලාකුළු වලින් අවිද්‍යාව නැමැති ඒ වලාකුළු වලින් වැසී පවතින තාක් කල් අර සම්‍යක් ඥාන දර්ශනීය ආලෝකය සතුගේ ආලෝකය පෘථුවියට පතිත වෙන්නේ වාගේම ඒ සම්‍යක් දර්ශනය අපතුල පහළ වෙන්නේ එනිසා අපි දුරු කරගන්න ඕන ඒ අකුසල මූලය අකුසල ධර්ම. ඒ වෙනුවෙන් කළ යුතු කාර්යභාරය හරි සංකීර්ණයි. ඒ සංකීර්ණ කරන්නට හේතුව තමයි මමත්වයේ තුලින් මමත්වයෙන් නිදහස් වීම. මමත්වයේ තුලින්ම මමත්වයෙන් නිදහස් වීම. ඒ නිසයි සංකීර්ණ. ඒක හරි මහ පුදුම සිද්ධියක්. අපිව බිහි කලේ මමත්වය. නැත්තම් මෙතෙන්ට ගෙනෙන්නේ නැනේ. මමත්වය තමයි අපිව සංසාරේ බිහි කරන, පවත්වාගෙන යන පෝෂකය. මේ භවයට ගෙනාවෙත් මේ මමත්වය. ඊට පස්සේ මේ ශිල්ප ශාස්ත්‍ර උගත්කම් සියල්ල ලබා දුන්නේ මමත්වය. කොටින්ම මේ වැඩසටහන අසන්නට ඔබ රැගෙන ඉන්නේ මමත්වය. රැගෙන ඇවිදින් වාඩි වෙලා සුන්ගෙන ශ්‍රවණය කරන්නෙත් ඒ මමත්වය. ඒ ශ්‍රවණය කරලා ඒ විදර්ශනා කරන්න යොදාගන්නෙත් අපි මමත්වය. ඒ විදර්ශනා කරලා ඒ තුලින් යබා ගන්නා වූ සමාධියක් හැටියට බුද්ධි විදින්නත් යොදාගන්නේ මමත්වය. දැන් කෝ අපි මමත්වයේ මිදුණු අවස්ථාව. ඒ සුවිශේෂී ඥානයකින් දර්ශනයකින් මේ සියලු ක්‍රියා අතර සංඥා වශයෙන් ගන්නෙ නැත්නම්, සංකාර වශයෙන් ගන්න නැත්නම්, විඥාන වශයෙන් ගන්න නැත්නම්, නාම රූප වශයෙන් ගන්න නැත්නම්, ඒ සදායතන වශයෙන් ගන්නෙ නැත්නම් අන්න එයා තමයි මමත්වයෙන් තොරව වාසය කර තැනත්තා කියලා කියන්නේ. මමත්වයෙන් තොර වූ අවස්ථාව මෙහෙවන්න බෑ, වඩන්න බෑ, රකින්න බෑ. ආයෙයි නැවත නැවත ඇති කරන්න හෝ නැති කරන්න බෑ. ඒක තමයි මමත්වයෙන් තොර වූ විශිෂ්ටත්වය, ඥාන දර්ශනයේ ස්වභාවය. මමත්වය තමයි සියලු වැඩීම්, සියලු පසුබෑම්, සියලු පැවැත්ම ගෙන යන්නේ. මමත්වේ මානයට හසු නොවන්න, මමත්වයෙන් තොරව වාසය කරන්න. එකට කළ යුත්තේ මෙන්න මේ ඥාන දර්ශනය ඇති වෙන්න ඕන. සබ්බේ සංඛාර අනිච්චා යදා පඤ්ඤාය පස්සති. ප්‍රඥාවෙන් දර්ශනය ඥානය ඇති කරගන්න ඕන. අනිත්‍යයි. මොනවද අනිත්‍ය? ඒ අනිත්‍ය කරගන්නේ නැත්තේ, ඒ අනිත්‍ය කරගන්නේ නැහැ පංච උපාදානස්කන්ධ. මේ ලෝකයේ උපාදාන ස්කන්ධයක් මතයි සියලු බැඳීම් පවතින්නේ. උපාදාන ස්කන්ධයකින් තොරව කිසිම බැඳීමක් පවතින්නේ නැහැ. සියලු බැඳීම් මමත්වයෙන් යුක්තයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ධාතවසේ දේශනා කරපු අවස්ථාව තියෙනවා. රතිය ජායති සෝ වැඳීම දුක පිණිස පවතිනවා. තණ්හාය ජායති සෝ තණ්හාව දුක පිණිස පවතිනවා. හේමතෝ ජායති සෝ වැඳියා දුක පිණිස පවතිනවා කියලා දේශනා කරා. ඒත් ලෞතර බුදු කෙනෙක් කිසිදු බැඳීමක් නැතුව ලෝකයට වඩාත් යහපත සිද්ධ කළා. බැඳීමක් නැතුව තිබුණා දෙනුන මේ බැඳීමෙන් තොර වූ අවස්ථාව කියන එක තේරෙන්නේ බුදුන් සත්වයා. බුදුන් සත්වයා බැඳීමෙන් තොර වූ අවස්ථාව හැටියට සලකන්නේ ගැටීමේ අවස්ථාව. මොකද ਉਹ හඳුනන්නේ කොහොමද? ඊට පස්සේ පුරුදු කරන්න බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? ගැටීම පුරුදු කරනවා බැඳීම් වලින් තොරව කියන අවස්ථාව එන්නේ. ඒක ඇත්තටම හොඳ ප්‍රාරම්භයක් නෙමෙයි. එනිසා මේ ලෝකයාට බුදු වදන පණිවිඩය ලබා දුන්නට පස්සේ බැඳීම් හොඳ නැහැ කියපු ගමන් එයා පණින්නේ ගැටීම් වලට. ගැටීම් බැඳීම් වලට වඩා බැඳීමක් බරපතල බැඳීම. එනිසා ගැටීම තුල ඇත්තේ බැඳීමක්, බැඳීම් තුල ඇත්තේ බැඳීමක්. එහෙමනම් ගැටීම් බැඳීම් අත්හල යුතුයි. මේ මොහොතේ ඔබ යම් දෙයක් කෙරෙහි එල්බ ගැනීමක්, උපාදානයක්, සංඥා උපාදානයක් තියෙනවා නම් ඒ තියෙන ගැටීම් ඔස්සේ බැඳීමක්, බැඳීම් ඔස්සේ බැඳීමක්. මේ මනස හරි පුදුමයි. බලන්න මෙතන පින්නතුන් සියලු දෙනා කිසිවක් අතෙහි හෝ දෑතෙහි දරා නොගෙන වාසය කරනවා. ඒකට පුජ්‍යලයෝ කොට ඒ පුජ්‍යලයෝ කොට වෙනස් හැම කෙනාගේම ළඟ තියෙන්නේ මම මේ පුජ්‍යලයා, මම මේ පුජ්‍යලයා. හැම කෙනාම තම තමන්ගේ ලෝකයේ තුලින් පුජ්‍යලයක් නිර්මාණය වෙලා ඉන්නේ. මොනවද මේ විඥාණය, සංඥාව වැඩ කරන විදියට එක එක මාන, එක එක අයට කාට කාටත් තියෙන තමා කෙරෙහි දකින මානය, ලෝකයා කෙරෙහි දකින මානය. ඉතින් අපි දෘෂ්ටි විශේෂඥයෙක් වෙලා අපේ මානය පිළිබඳව අපි පරීක්ෂණය කරන්න ඕන. මානය වෙනස් කරලා හදලා තියාගන්න නෙමෙයි ධර්මයෙන් උගන්වන්නේ, මානය සම්පූර්ණයෙන්ම නැති කරා. මානය සම්පූර්ණයෙන්ම නැති කරාම එයාට සමානයි කියන මානේවත්, උසස් කියන මානේවත්, පහත් කියන මානේවත් නැහැ. ඒ ලෝකේ මිනිසුන් එක එක විදියට හිතනවලු. මම අන් අයට වඩා උසස් කියලා හිතනවා. එක එක මානය, එක ආදි මානය. මං අනිත් අයට වඩා ඔක්කොටම වඩා පහ, එහෙම හිතනවා හීන මානය. මම හා අන් අය සමානයි, ඒ ආකාරයටත් මානයක් හදාගන්න. අපි ඔක්කොම එකයි සමානයි කියලා මාන්නයක් හදාගන්නවා. දැන් මේ මොන මාන්නයකටපත් වුණත් ඒ තැනත්තා සිටින්නේ මාන්නේ. මානෙන් තොර විය යුතුයි. මාන කිසිවකට නොපැමිණිය යුතුයි. කිසිදු මානයකට නොපැමිණිය යුතුයි. ඒ අවස්ථාවේ පමණයි අපිට නිවෙන්න පුළුවන්කම තියෙන්නේ. කුමන හෝ මානයකට පිවිසෙද ඒ මානය තුලින් දවනවා. හීන මානයේ දැවීම තියෙනවා. අධිමානයේ දැවීම තියෙනවා. අපි සියල්ල එකයි කියන මානයෙන් දැවීම තියෙනවා. එනිසා මානෙන් නිදහස් වූ තැනයි සියලු මානයන්ගෙන් නිදහස් වූ තැනයි නිවීම පවතී. මානය ඇති වූ කලී වේදනාව පහළ වෙනවා. වේදනා ඇති වූ කලී තණ්හාව පහළ වෙනවා. ඒ තණ්හා ඇති වූ කලී උපාදාන පහළ වෙනවා. ආදී වශයෙන් එකිනෙකට 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 සම්බන්ධතා ධර්ම රාශියක් ගොඩනැගෙනවා. ඒ බරපතල ගමනක්. මේ කර්ම විෂය නොයෙකුත් නොයෙකුත් ආදියට පරිණාමය වෙමින් ගලාගෙන ගලාගෙන ඉස්සරහට යනවා. ඒක පටිච්ච සමුප්පාදයේ සංක්ෂිප්ත වශයෙන් පමණයි පෙන්වා තිබෙන්නේ. නැත්නම් ඒක අචින්ත්‍ය වූ ධර්මයක්. කතනකින් හටගත්තාම ඒක කොන තරම් ඈතකින් අවසන් වෙනවද කියන්නේ. ඒ වගේම අපිට මුලින් නැති කළොත් කර්මයෙන් සම්පූර්ණයෙන් නිදහස් වෙන්න පුළුවන්. නිවන දකින්න බැරි හේතුව තමයි ඇස ඉක්මවා ගන්න බැරි වීමතාවම. එමෙක් දුටුවේ නැත්තන් නිවන ඒ දකින්න බැරි හේතුව තමයි ඇස ඉක්මවා ගන්න බෑ තමයි. ඒ නිසා කන ඉක්මවා ගන්න බැරි නිසා තමන්ගේ ඥානය ඉක්මවා ගන්න බැරි නිසා සිත ඉක්මවා ගන්න බැරි නිසා තමයි මේ දර්ශනය දැකීමට නොහැකිව තිබෙන්නේ. ඔබ ඇස ඉක්මවා යා යුතුයි. ගමන් කළ යුතුයි. ඥානෙ ඉක්මවා ඔබ දැකිය යුතුයි. සිත ඉක්මවා ඔබ දැකිය යුතුයි. සිත ඉක්මවා කිව්වහම ඒ සිත ඇතුළේ තියෙනවා හැඟීම්, සංකල්ප, මතවාද, දෘෂ්ටි, විඳීම්. ඔය හැම දෙයක්ම ඉක්මවීම තමයි සිත ඉක්මවීම කියන්නේ. ඇස ඉක්මවීම කියලා කියන්නේ රූප, හැඩ, වස්ස, නාව ලස්සන, රූප ධාතු, චක්කු ධාතු, චක්කු විඥාන ධාතු ආදී වශයෙන් මේ සියල්ල ඉක්ම වීමයි ඇස ඉක්ම වීම කියලා කියන්නේ. ඉතින් මේ කරුණ විනිවිද බැලීමේ හැකියාවක් ඔබට තියෙන ප්‍රඥා සම්පන්නිය. හේතු සම්පත් ඇති කෙනෙක් වෙන්න ඕන නිවන් දකින්න. හේතු සම්පත් ඇති කෙනෙක් වෙන්න ඕන. තා කුඩා කරුණ බොහොම ගැඹුරින් විනිවිද බැලීමේ හැකියාව තියෙන. සාමාන්‍ය පොදුන් සත්වයාට තියෙන ආශ්‍රව ඥානයක් තියෙනවා. ආශ්‍රව ඥානයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ඥානය මොකක්ද? ආශ්‍රව හය ඥානය. බලන්න සබාරු. පොදුන් සත්වයාට තියෙන ආශ්‍රව ඥානය. බුදුරජාණන් වහන්සේට රහතන් වහන්සේලාට ආර්ය ශ්‍රාවකයන්ට පිටින්නේ ආශ්‍රව හය දුරු කරන ලද ඥානය. බලන්න ආසවක්‍රය ඥානයක් තියෙනවද කියලා ඔබට. ඒකට තමයි අපි මහන්සි වෙන්නේ. දැන් ගොඩාක් දෙනෙක් දාලා තියෙන බුදුහාමුදුරන්ට තමයි ඔක්කොම තියෙන අපිට බෑ. බුදුහාමුදුරෝ ඒ දේවල් අවබෝධ කරගත්තේ අපිටත් පුළුවන් නිසා. බුදුහාමුදුරෝ කියන්නේ අමුතු කෙනෙක් නෙවෙයි. බුදුහාමුදුරෝ කියන්නේ ඉන්ද්‍රිය පහන් තිබුණු මිනිස්සෙක්. අපිට වඩා වැඩි ඉන්ද්‍රියක් තිබුණේ නැහැ, අඩුවෙන් තිබුණෙත් නැහැ, වැඩියෙන් තිබුණෙත් නැහැ. අපිට වගේම ඉන්ද්‍රියක් පහක් තිබුණා. හරි මිනිස්සේ හොඳට හැදී වැඩි දෙපයක් තිබුණා, අත් දෙකක් තිබුණා, ආහාර පාන ගත්ත, හුස්ම ගත්ත. අපිට වගේම මොලේ පිහිටි, හම පිහිටි, නාසයේ දේවල් ඉන්ද්‍රියක් පිහිටි මනුෂ්‍ය රත්නයක්. ඒ මනුෂ්‍යරත්නයක් යමක් අවබෝධ කළාද ඒ ඕනම දෙයක් තව මනුෂ්‍යෙකුට අවබෝධ කරන්න පුළුවන්. එහෙම මොකවත් තියෙනවා යම් යම් අය මේක අවබෝධ කරන්න බෑ වෙන කෙනෙකුට කියලා. ඒක බොරු. එහෙමනම් ඒක විද්‍යාමාන නැහැ. මොකද බුදුහාමුදුරුවන්ට අමුතු ඉන්ද්‍රියක් තියෙන කෙනෙක්. බුදුහාමුදුරුව යමක් අවබෝධ කළාද ඒ අවබෝධයේ ලෝකේ ඉන්න තවත් ඒ තරම් කැපවීමක් කරන මනුෂ්‍යෙක් වේද යාකට හේතර ඥාන දර්ශනයක් හිබිව කටයුතු කරන්න පුළුවන් කියන එකට. මේ ශ්‍රී සද්ධර්මයේ මුලින්ම අවබෝධ කරගත්තේ බුදුහාමුදුරුවෝ. ඉතින් ඒ තනතුරු ගන්න බැහැ රහතන්. ඒක ගන්න. කවුරු අවබෝධ කළා? අද ඉන්නේ එයා අනු වගමන් ගිහිලා අනු ශ්‍රාවකයෙක් බවට. නමුත් අනුශාවකෙක් වුවත් මුලින් අවබෝධ කරගත්ත කෙනෙක් වුණත් අවබෝධය එකයි. මුලින් අවබෝධ කරගත්ත කෙනාට වැඩි, පසු අවබෝධ කරගත්ත කෙනාට අඩුයි කියලා එකක් නැහැ. එයිසා එක තේරුම් කරගන්න මේක බුදුහාමුදුරන් විතරක් පෞද්ගලික වෙච්ච දෙයක් නෙමෙයි. මිනිස්සු හැදෙයට අවබෝධ කරගන්න තියෙන දෙයක්. තේරුම් ගන්න. බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ මම බුදුහාමුදුරුවෝ වගේ වෙනවා. ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ මම ධර්මයේ වාගේ වෙනවා. ධර්මචාරී වෙනවා. සංඝං සරණං ගච්ඡාමි කියන්නේ මමත් ආර්ය ශ්‍රාවකෙක් වෙනවා. ඒකයි ඒ කියන්නේ. දැන් ආර්ය ශ්‍රාවකෙක් වෙන්න උත්සාහ කරන්නේ. එහෙම නැත්නම් ඔබ වෙන කවුරුහරි වෙන්නද උත්සාහ කරන්නේ? මේ සමාජයේ එක එක උදවිය එක එක තත්ත්වයන් වලට පත් වෙන්න උත්සාහ කරන්නේ. නමුත් මෙතන ඉන්න පින්නතුන් හැම දෙනාම වගේ අපි විශ්වාස කරනවා උත්සාහය කවුරු වෙන්නද? ආයු ශාමකෙක් වෙන්න. මෙතන උත්සාහ කරන්නේ අපි යකෙක් වෙන්න, පෙරේතෙක් වෙන්න, කුම්බාන්ටෙක් වෙන්න අපි උත්සාහ කරන්නේ නැහැ. අපි උත්සාහ කරන්නේ ආර්ය ශ්‍රාවකෙක්. නමුත් මේ එළියට බැහැල සමාජය දිහා බැලුවම අපිට විවිධ චරිත පේනවා. ඒ උත්සාහය එයා යකෙක් වෙන්න, උත්සාහය පෙරේතෙක් වෙන්න. බොහොම උත්සාහ කළාද මේ පෙරේතෙක් වෙන්න? හරි අමාරුයි. ඇයි මේ පෙරේත කවුරුදු කරන්නේ ඇහෙනින් තදින්? යකෙක් වෙන්නත් එහෙම බැහැ. ඇහෙන අමාරුයි න්යායක පුරුදු කරන්නේ නේද? යක්ෂ ගති පුරුදු කරලා ඉරලා යකෙක් වෙනවා. නිර්සත්ත්වයක් වෙන්නත් හරි අමාරුයි. ඒ බොහොම අමාරුයි කියන පුරුදු කරගන්න. පවකම් කළා මේක කරලා ඒක පුරුදු කරනවා. පුරුදු කළා බොහොම අමාරුයි ඥායතෙන්ට යනවා. පව තෝරගන්න තැන තමයි ප්‍රශ්නේ. අපි පුරුදු කරන්නේ බුද්ධං සරණ, ධම්මං සරණ, සංඝං සරණ. ආර්ය ශ්‍රාවකත්වයට යන්න මේ මහන්සි වෙනවා. ලෝභය දුරු කරන, ද්වේෂය දුරු කරන, ඒ පහළ වුණොත් තමන් දකින්නේ මොනවද? ඉසබීජ හැටියට, ඵලිබෝධ හැටියට, වල්පැල හැටියට. බොවිතනක් කරද්දී වල්පැල හැදුණොත් අපි ඒක උගුලනවනේ නේද? වල්පැල හැටියට එයා දුරු කරමින් වාසය කරනවා. අපිට පහළ වෙන්නේ නැද්ද ද්වේෂ සාගත දෙවයි? පහළ වෙනවා. ධර්මය ගැන පහළ වෙනවා. දේශකයා පිළිබඳව පහළ වෙනවා. බුද්ධ රත්නය පිළිබඳව පහළ වෙනවා. ඒ පහළ වෙන හැම මොහොතකම මේක මගේ හිතේ පහළ වුණා, ඒ නිසා ඒක මගේ කියලා බාර ගන්න තරම් උගුලන්නවා. දැන් අපේ ඉන්න මේ කියලා කටුගහක් වැවුනහම අපේ උගුලන්නේ නැද්ද? අපේට මේ කියලා අනවශ්‍ය වල්පැල ඇති වුණාම අපි ඒක උගුලල විසි කරන්නේ නැද්ද? උගුලල විසි කරනවා. ඒ වගේම ඔබේ හිතේ ඔබට අවඩදායි දේ පැනගෙනවා. ඔබ මොකද කරන්න ඕන? ඥාන සම්පයුක්තෝ ඒව උගුලා උද්‍රා විනාශ කරන්න ඕන. මේ ධර්මය මට අහිත පිණිස පවතිනවා, අනර්ථය පිණිස පවතිනවා. මේ පැත්තේ මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ. මේක අනවශ්‍යකම්. මේ ටික උගුලල. සමහර අය ලොකුවට වැවෙනකම් බලාගෙන ඉඳලා පස්සේ කපලා ඉවත් කරනවා. සමහර අය කුඩා කාලේ ඉන්න පොඩි කැලේම දැක්කා. ඒ පැල උඩලා ඉවත් කරලා පිරිසුදුව තියාගන්න. ඒ වගේ තමන්ගේ හිතේ පහළ වෙන ධර්මතා අල්ලගන්න කලින් බලන්න ඕන මේවා ලෝභ සහගතද, මේවා ද්වේෂ සහගතද කියලා හොඳට බලන්න. මේවා මෝහසහගත බවින් අල්ලගන්න දේවල්ද කියලා බලන්න. මෝහසහගතව අල්ලගන්න දේවල් මුදක් දන්නේ, මැදක් දන්නේ, අගක් දන්නේ, ඔහි අල්ලගන්න. උදාහරණයක් වශයෙන් කියන්න, මම කියනවා චකබ්ලාස් කියන දෙයිය තමයි ලෝකෙම ඇවුළු. චකබ්ලාස් දෙයියන්ගේ ළඟට තමයි ඕගොල්ලෝ යන්නේ. චකබ්ලාස් දෙයියන්ට උදේ හවස චකබ්ලාස් කියා කෑ ගහන්න කියලා. දැන් ඕක අල්ලගන්න ක්‍රියා කරනවා. ඕකේ මුලක් දන්නේ, මැදක් දන්නේ, අගක් දන්නවද? දන්නේ නැහැ. ආන්න ඒවට කියන්නේ මෝහයෙන් අල්ලගන්න දේවල් කියලා. ඊළඟට සමහර දේවල් තියෙනවා හොඳට පේනවා, දකින්නවා, හැබැයි ද්වේෂ සහගතයි. එහෙම වුණත් එහෙම ඒක අත්හරින්න. ද්වේෂයෙන් අල්ලගන්න. ලෝභයෙන් අල්ලගන්න. ලෝභ සහගතයි. තණ්හා මාන දිට්ඨි වලින් අල්ලගන්න. වරදක්. අන්න එහෙම දේවල් අල්ලගන්න නැතුව නිරන්තරයෙන් අලෝභය, ද්වේෂය, අමෝහය කියන තැනට මනස ගේන්න. පින්නතුනේ මේ නිවන ඇල්දිය වගේ. අපි ඇල්දිය හැමදාම පානය කරනවා. අපිරිනේන පානයක් නෙමෙයි. පුදුම දෙයක් ඒකනේ. සිංහලයට බත් වගේ නේද? පාගෙන නැහැ හැමදාම බත් කන්නේ. ඊට දෙඩි බතු ටිකක් කපා වෙලා වෙනස් වෙලා මොන හරි ඉඩියක් පරි ගන්න පුළුවන්. හැබැයි මේ ඇල්දී පානය කිරීම දිගටම කරගෙන යනවා. මොකුත් රහක් නැහැ. නේද? කිසිම රහක් නැහැ. 10 නිවනවා. රහක් නැහැ. නමුත් ඇල්දී නිරන්තරයෙන්ම අපිට ඕන කරන අවශ්‍යතාවය සෘෂ්ණාවට තණ්හාවට නෙමෙයි ගොඩක් වෙලාවට ඇල්දී පානය කරන්නේ පිපාසයට. කවුරුත් තණ්හාවට වතුර ගොනා ඉන්නවද? කවුරුත් ගොන්නේ තණ්හාවට වතුර. වතුර එකක් ඉල්ලුවත් දවසෙක අපි ඒක දෙන්න සැලකිලිමත් වෙලා තියෙන්නේ ඒ වතුර එකක් ඇතුලේ තණ්හාවක් නැහැ කියලා දන්න. සෘෂ්ණාවක් නැහැ. වතුර ගොන්නේ තණ්හාවට සෘෂ්ණාවට නෙමෙයි පිපාසයට. නිවනත් ඒ වගේ එකක් නෙමෙයි. කිසිම රහක් නැහැ. තන ද්වේෂ කරනකොට හරි රහක් තියෙනවා. ලෝභයට හරි රහක් තියෙනවා. තණ්හාවේ හරි රහක් තියෙනවා. ඒකෙන් තියෙන පොඩි අර කහට රහක් වගේ තමයි පපුවට එක දැනන ඒ රහ ඕන කෙනෙකුට. වේදනාවක් තියෙනවා ඒ ඔස්සේ. ඉතින් වේදනාව වැඩි කරගන්න වැඩි කරගන්න විදවීම වැඩි වෙනව නිසා සැනසීම නැති වෙනවා. සවිඳවි මඩු වෙන තරමට තමයි සැනසීම බහුල. අල්ලගන්නේ කොතනින්ද? ඒ අල්ලගත්ත තැනින් තමම දවන. මේ ලෝකේ සියල්ල පරිහරණය කරන්න පුළුවන්. තමන්ගේ අර හිතේ තියෙන අවිද්‍යාව නැමැති තුවාලය සනීප වෙන්න. ඒ අවිද්‍යාව නැමැති තුවාලය හිතේ තියාගෙන දරුවෝ ඇල්ලුවත් වේදනාව, ධනිය ඇල්ලුවත් වේදනාව, බිරිඳ අල්ලගත්තත් වේදනාව, ස්වාමියා අල්ලගත්තත් වේදනාව, ලෝකේ අල්ලගත්තත් වේදනාව. ඒ තුවාලේ සනීප වුණාට පස්සේ දරුවෝ ඇල්ලුවත් වේදනාවක් නැහැ, බිරිඳ ඇල්ලුවත් වේදනාවක් නැහැ, තමන්ගේ ධනය මතු පිටින් ගඩන් ඇල්ලුවත් එයාට වේදනාවක් නැහැ. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ. අල්ලේ තුවාලයක් නැත්තම් විස ඕන තරම් දුර ගෙනියන්න පුළුවන්. ඊට පස්සේ යාට ඒකේ ප්‍රශ්නයක් හටගන්නේ නැහැ, දැනීමක් හටගන්නේ නැහැ. මේ තුවාලය තියාගෙන ඉතාම කුඩා දෙයක් නමුදු ඇල්ලුවත් එයාට ඒ තුළින් ශාල සංසාරික පීඩාවක් ගලවන්න සමේ තුවාල දුරු කරන්න. ඒ දුරු කරන්න පුළුවන්කම තියෙන්නේම ලෝභ ද්වේෂ මොහ දුරු කිරීමෙන්. මාන දුරු කිරීමයි. සියලු මානයන් දුරු කරන්න ඕන. සියලු මානයන් දුරු කරන්න ඕන. සියලු මානයන් දුරු කරාට පස්සේ අපිට මානිය දුරු කළ අනති මානී භව, මානිය නැති භව කියන අවස්ථාව පාවෙයි. මානිය නැති අවස්ථාවක් පාවෙයි. ඒත් එවිට යා ලෝකේ දිහා බලන්නේ තථාගත කියන ක්‍රමයට. මානියකින් නෙමෙයි බලන්නේ තථාගත. තථාගතයන් වහන්සේ කියන්නේ ඒකයි. ඒ තථාගත ඥාන දර්ශනය තමයි අපිත් ලබන්නේ. තථාගත කියන ස්වභාවයෙන් අපි දකිනවා. මාන්නයක් නෑ, බෙදීමක් නෑ පිළිතුරු. මේ මිනිස්යා ළඟ තියෙනවා උසමනින ටේප් එකක් වගේ එකක්. ඥානේ තියෙනවා. තමන්ගේ උස නැනගෙන එයාගේ උස අඩි 6යි නම් එයා අඩි 6 තියාගෙන මේ ටේප් එකට අරගෙන ගිහිල්ලා හැම කෙනාටම තියලා අල්ලලා බලමු එයාගේ උස කීයද කියලා. සමහර අය තමන්ට වඩා උසයි, සමහර අය තමන්ට වඩා මිටි. මිටි තැනදී හිතනවා මං එයාට වඩා උසයි. අධිමානයක් හට ගන්න. ඒ ටේප් එක දියලා බලලා මට වඩා උස නම් මං එයාට වඩා මිටි නම් අයියෝ මම එයාට වඩා මිටි. හීනමානයක් හට ගන්න. මෙන්න මේ ටේප් එක මෙන්න මේ මෙනුම් දන්න අඩිරූල එයා පැත්තකින් තියෙනවා. තමා මනින්නෙත් නැහැ අනු මනින්නෙත් නැහැ. ඒ මනින් නැත්තේ අර මානය කියලා කියන්නේ අර අඩි රූලට. මානය කියන්නේ අඩි රූල. කෝණයක් එහෙම නැත්නම් මානයක් කියලා කියන්නේ අන්නේ මිනුම් දන්නට. ඉතින් මේ මිනුම් කරුවා කර්මකාරයා කර්මකාරකයා කියන්නේ එයාටම තමයි. කර්මය හදන්නේ මනින තැනින් තමයි කර්මය ගොඩ නැගෙන්නේ. මනින් නැත්තම් කර්මයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මනල තමයි අපි අඩිය තියන්නේ. එකම සමානට අඩි තියාගෙන යනවා නෙවෙයි පාර. අපි ඇවිදින්න එකම සමානට අඩි තියාගෙන යන දුර නැහැ. අපි එතන ගැටක් තියෙනවා නම් ගල් ගෙඩියක් තියෙනවා නම් ඇත්තට යන්න ඕනේ. හැම මොහොතකම වෙනස් වෙවි යන්නේ. ළඟින් අඩි තියෙමින් දුරින් අඩි තියෙමින් මනිනවා අඩිය තියෙනවා. මනිනවා අඩිය තියෙනවා. මැනලයි අපි අඩි තියන්නේ. ඒක අපිට තේරෙන්නේ නැහැ. බොහොම ඉක්මනින් සිද්ධ වෙන දෙයක්. ඒ වගේම තමයි අපි සිතේ ගමන් කිරීම. මනිනවා අඩි තියෙනවා. මනිනවා අඩි තියෙනවා. මන මන තමයි ඉන්නේ හැම තිස්සෙම මන මන. මොහොතින් මොහොත මොහොතින් මොහොත වෙනස්ව ඒ ගමන ක්‍රියාත්මක වෙනවා. දැන් කල්පනා කරනවා ඇති මම මොන විදියටද මේ මනස හැඩගස්සගන්නේ. මොනම විදියටවත් මේ මනස හැඩගස්සල වැඩක් නැහැ. මුළු මනසම නිදහස් කරන්න. මනස හැඩගස්සල වැඩක් නැහැ. මුළු මනසම නිදහස් කරන්න. ලෝකයේ අබමල් රේණුවක් තරම් වූ නිත්‍ය වූ සුඛ වූ ආත්මෝ දෙයක් වේද මම ඒක අල්ලගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙම දෙයක් නැහැ. සබ්බේ සංඛාර අනිච්ච. දැසි ලෝකේ නিত্য වූ සුඛ වූ ආත්ම දෙයක් නැහැ. ස්වාමීන් වහන්සේගේ දේශනා අතර ප්‍රශ්න අහන මිනිස් අහලා තියෙනවා. දැන් නිවන නিত্য වූ සුඛ වූ ආත්ම වෙන්නේ කොහොමද කියලා. නිවන ලෝකේ නෙවෙයි. ඒක ලෝකෝත්තර තියෙන දෙයක්. ඒ නිසා නিত্যයි සුඛයි ආත්මයි. මේ ලෝකේ නিত্য වූ සුඛ වූ ආත්ම කිසිම දෙයක් නැහැ. ඒක ඔබට වටහා ගන්න. උත්තර භවයේ ඒ කතා කරන්නේ නিত্য වූ සුඛ වූ ආත්මෝ දෙකයි. දැන් මනස හදන්න දෙයක් තියෙනවද? නැහැ. ඒක කණ්ඩම් වෙලා සම්පූර්ණයෙන්ම අයින් කරන්න සිද්ධ වෙච්ච දෙයක්. ඒකේ ආයි හදන්න දෙයක් නැහැ. හදලා ගන්න පුළුවන් දෙයක් නැහැ. මේ ලෝකෝත්තර ඥානය කියලා කියන්නේ පිළිතුරු හිතට නොබැඳුණු, ඇසට නොබැඳුණු, කනට දිවට ශරීරයට නොබැඳුණු, අතීතයට නොබැඳුණු, අනාගතයට නොබැඳුණු, වර්තමානයේ නොබැඳුණු ඥානයක්. එයටයි සම්‍යක් ඥානෙ කියන්නේ. එයටයි චේතෝ විමුක්තිය කියන්නේ. එයටයි නිවන කියලා කියන්නේ. එයටයි සම්මා සමාධිය කියලා කියන්නේ. අන්න එයයි ඔබ ඥාන දර්ශනය කරගන්නවා. පුජ්‍යලේ කැඩියද ධර්මයේ දකින්න එක නෙමෙයි වැදගත්. ධර්මයේ දරාගෙන ධර්මයේ දකින්න එකයි වැදගත්. පුතඥේක්ව සිටියදී ධර්මයේ දකින්න එක නෙමෙයි වැදගත්. ධර්මයට පත් වෙලා ධර්මයෙන් දකින්න ඕනේ. ධර්මයේ පැත්තට ඇවිල්ලා ධර්මයෙන් බලන්න ඕන, ධර්මයේ කෝණයෙන් බලන්න ඕන. ධර්මයට කෝණයක් නැහැ. වචනයකින් අපි කියන්න ධර්මයේ කෝණයට ඇවිල්ලා බලන්න. මේ කියන බණ ඔක්කොම තියෙන්නේ මගේ ළඟ නෙමෙයි. මේ කියන බණ ඔක්කොම තියෙනවා මෙතන ඉන්න කාගේ හරි ළඟ. අන්තර්ජාලයෙන් හෝ ශ්‍රවණය කරන කාගේ හරි ළඟ තියෙනවා මේක. මගේ ළඟ නැහැ. මාගේ ළඟ ඇත්තේ නිහඬ බව පමණයි. මා ළඟ ඇත්තේ නිහඬ බව පමණයි. ධර්මයේ සියල්ල ඇත්තේ මේ ශ්‍රවණය කරන කාහර ළඟ ඇත්තේ. ඉදිරිපිට ඉන්න සියලු දෙනා පූර්ණත්වයට පත් වේද? එතනින් බණ අවසන් වෙනවා. ඉදිරිපිට ඉන්න සියලු දෙනා ඉන්ද්‍රයන් ඉක්මවයිද? විමුක්ති ඥානයට, විමුක්ති ඥාන දර්ශනයට පත් වේද? එතනින් බණ අවසන්. එතෙක් දක්වා පමණයි මේ සියලු බණ ධර්ම දේශනා, සද්ධර්ම දේශනා. මතක් වෙන එක නෙමේ ප්‍රශ්නේ. මතක් වෙන්නේ මේ මතක් වෙන දේවල් ඉදිරියේ අපි මතක් වෙන දේවල් දකින විදියයි වැදගත්. ඇහැට පේන එක නෙමේ ප්‍රශ්නේ. ඇහැට පේන දේ පිළිබඳව දකින විදියයි වැදගත්. කනට ඇහෙන එක නෙමේ ප්‍රශ්නේ. කනට ඇහෙන දේ පිළිබඳව අපි ඒකට දක්වන ප්‍රතිචාරයේ ස්වභාවයයි වැදගත්. හිතට හිතෙන කල මේ ප්‍රශ්නේ, ඒ හිතන දේ අපි තේරුම් ගන්න විදියයි ජීවිතයට සම්බන්ධ කරගන්න විදියයි වැදගත්. ඉතින් මහා වැස්සක් වහින්දී නෙළුම් පතන් ඒ වැස්සට මුහුණ දෙනවා. සියලු වැහි බිඳු නොකඩවා නෙළුම් පත මත පතිත වෙනවා. ඒ වැටෙන සැනේ ඒ සියලු වැහි බිඳු කුඩා ප්‍රමාණයක්වත් ඒ නෙළුම් පත පුරා නොගෙන සියල්ල විසිරුවා හරිනවා. ආහනේ වගේ තමයි මේ ආර්ය වහන්සේලාගේ සිත. කිසිදු දෙයක් පුරා ගන්න නැතුව ඒවා ඒවලේ වල විසිරුවාගෙන. අන්නේ සිතය ඔබ මතු කර ගන්න. ලෝකේ නොබැඳී සිටීම ශ්‍රේෂ්ඨයි. නොඇලී සිටීම ශ්‍රේෂ්ඨයි. ඒ ශ්‍රේෂ්ඨ. ඒ ඇහෙනවා ලෝභ ద్వේෂ මෝහ නැහැ. සියලු බැඳීම් ලෝභ ద్వේෂ මෝහ මතයි. සියලු බැඳීම් ලෝභ ద్వේෂ මෝහ මතයි. එනිසා නොබැඳී සිටීම ශ්‍රේෂ්ඨ. නොඇලී සිටීම ශ්‍රේෂ්ඨ. සියලු දෙනාටම නොඇලීමේ අගය, නොබැඳීමේ අගය, නොගැටීමේ අගය. පුදුන් සත්වයෝ කවුරුවත් මේ නොබැඳීමේ අගය භුක්ති විඳින්නේ නැහැ. ඒ ඇත්තෝ නිරන්තරයෙන් භුක්ති විඳින්නේ ගැටීමේ අගය හෝ ඇලීමේ අගය පමණයි. නොඇලීමේ අගය හඳුනන්නේ නැහැ. ඉතින් නොඇලීම අත්හැරීම කියලා භාවිතාවක් තියෙනවා සමාජයේ. නමුත් ඒ සියලු දෙනා සිද්ධ කරන ගැටීමයි, ගැටීමේ ආස්වාදයයි උට ලැබෙන්නේ. ඒ නිසා බෞද්ධ ආගමත් වරදවාගෙන ගොඩාක් බෞද්ධයෝ හැටියට, හොඳ දායකයෝ හැටියට අරගෙන තියෙන්නේ ඒකම තමයි, ගැටීම. සියලු ආගම් වලින් නොඇලීමට උගන්වපු ඒ ශ්‍රේෂ්ඨයේ ක්‍රමවේදය අරගෙන තියෙන්නේ ගැටීමක් වශයෙන්. එනිසා ද්වේෂය භක්ෂණය කරමින් භුක්ති විඳින්න ජීවත් වෙනවා. ද්වේෂය භක්ෂණය කරමින් භුක්ති විඳින්න ජීවත් වුණාම මරණයෙන් පස්සේ යක් වේවා. අපේ මනස අපිට සංසුන්ව තබා ගන්න පුළුවන්කම තියෙනවා. බොහොම ඉහළ අන්දමින්, උසස් අන්දමින්, ප්‍රබුද්ධ අන්දමින් මනස තුළට පිවිසෙන්න ඕන. සියලු ක්‍රියා අවසන් වෙලා, සියලු වචන අවසන් වෙලා, සියලු සංකල්ප අවසන් වෙලා සංවර වෙලා පවතින ඕන. ඉන්ද්‍රියන් සංවරයි. සියල්ල සංවරයි. ඉන්ද්‍රියන් සංවර වෙලා ඒ සංවර මේ ඉන්ද්‍රියන් වලට ලෝභය, ද්වේෂය, මෝහය කියන යකදා වලින් මෙයා පහර දෙන්නේ නැහැ. පුළුගෙඩි වලින් පහර දෙන්නේ නැහැ. ලෝභය පදනම් කරගෙන, ද්වේෂය පදනම් කරගෙන, මෝහය පදනම් කරගෙන. කම්මලේ යකඩ තලන්න දිගින් දිගටම විවිධ ආයුධ හදනවා. එයා ඒ නිෂ්ඵලත්වය සහ අනර්ථය දැකන යම් මොහොතක ඒ යකඩ තැලීම අවසන් කරනවා. අර ගිනිපත්තු කරන මයින්කම යන්නේ අවසන් වෙලා යකඩ වලට තලන සද්දෙත් අවසන් වෙලා එතන හරිම සංසෝ තැනක් බවට පත් වෙනවා. බලන්න ඔබේ ආධ්‍යාත්මය තුල කම්මල නිවේ ගිහින් තියෙනවා. යකඩවලට යකදාවෙන් මේ පහර දෙන ශබ්දය නැති වෙලා තියෙනවද? සංවර වෙලා තියෙනවා. ගිනි නිවේ ගිහිල්ලා තියෙනවා. එහෙම නැත්නම් තාමත් ඔබේ කම්මලේ ආවද නිෂ්පාදනය වෙමින් ගින්දර නිරන්තරයේ මාළුත් වෙමින් යකඩ බොහොම ඉක්මනින් තැලෙමින් පවතිනවාද ඔබේ ආධ්‍යාත්මික කම්මලේ? මේ ලෝකේ සියලු දෙනාම දුක් විඳින්නේ සැප සොයා. සැප හොයන එක දුකක් කියලා තේරුම් ගත්ත දවසට තමයි සැබවින්ම මේ නිසා සැප විඳින්නේ. කම්මලේ බාහස්‍ය අපට තලන්නේ ගින්නෙන් පිච්චි පිච්චි අනතුරු වලට පත් වෙවි. කන් වලට අමහිරි නාදයක් එකතු කරමින් අප්‍රමාණ දුක් විඳිනවා. සැපේ සොයන මේ සැබෑ නිවීම තියෙන්නේ මොහොතකට පැත්තකට වෙලා හිත සංසුන් කරගත්ත වෙලාවට පමණයි. කය විවේක ගැනීම පමණයි, සිත විවේක ගැනීම පමණයි මේ කම්ම කරුවාට. ඒ කම්මල් කරුවා මේක තේරුම් අරගෙන මේවා නිදහස් වෙලා පැවිදි භූමියටපත් වෙලා ප්‍රෞඪ භූමියටපත් වෙලා ගහක් මුල පළතුරු ලැබෙන පළවැල වලින් පෝෂණය වෙලා ලෝකයා ලැබෙන ලෝකයා විසින් දෙන භික්ෂාවකින් සෑහීමට පත් වෙලා එයා සංසුන් ජීවිතයක් ගත කරනවා. ආන්න එවැනි ආධ්‍යාත්මයක් ඔබ තුළ ගොඩනැගෙන්න ඕන. එයා ගමනක් යනවා සන්නාමාන දිට්ටි වලින් නෙමෙයි, ලැබෙන විදියත් එක්ක තියෙන විදියත් එක්ක තියෙන පරිසරෙත් එක්ක ඉස්සරහට යනවා නිසා. මේක තණ්හාමාන දිට්ටියකින් කරපු දේවල් නෙමෙයි. බුදු කෙනෙක් රාතන් වහන්සේගෙන් බලන්න අනුරාධපුර යුගයවත් පුළුල්නර යුගය අද ගිහිල්ලා බැලුවාම නේද නටබුන් අපිට කියා දෙන පණිවිඩේ අදත් නෑනේ වගේ නිර්මාණ. අද දිනුම කියන සමාජය අදාළ නැහැ කියන එක. අද ඉන්දියාවට ගිහිල්ලා බලන්න බුදුරජාණන් වහන්සේගේ සමය. අපි හිතාගෙන ඉන්නවා නම් මේ ලෝකේ සාර්ථකත්වයේ ලැබෙන්නේ ලෝභ ද්වේෂ මෝහ මතින් කියලා එක වැරදි. ලෝභ ද්වේෂ මෝහ දුරු කිරීම තුළින් ඊට වඩා ප්‍රබල සාර්ථකත්වයක් තියෙනවා. ඒක සැනසිලිදායක මාවතක්. ඔබ හිතාගෙන ඉන්නවා නම් නිවන කියන්නේ මොකක් හරි එක අරමුණක් කියලා. මොකක් හරි නිවන කියන්නේ පොඩි ගැජට් එකක්, මේක අහලා ගත්තාම හරි. ඊට පස්සේ එතන ඉඳලා ඒක වැඩ කරනවා කියලා. එහෙම එකක් නෙමෙයි. ඨග්ගාල අපි තුල ඇති වෙන පරිවර්තනයක් එක් වුණාම එතන ඉඳලා හරි. එහෙම එකක් නෙමෙයි. සියලු ඉන්ද්‍රිය පද්ධතිය පිළිබඳව අවබෝධය, සියලු ලෝකයන් පිළිබඳව අවබෝධය ඇති වෙලා යාට අට ගන්නවම සබ්බ ලෝකේ ආරම්භගත සර්ව සියලු ලෝකයන්ගේ නොඇලෙන ඥානය පහළ වෙන්න ඕන. ඇලිමි වැඩක් නැහැ කියලා මේ යන පහළ වෙන. සබ්බ සංඛාරේසු අර්ථක මේ සංස්කාර ලෝකේ ඇලිමෙන් බලක් නැහැ කියලා ඥාන දර්ශනයෙන් මෙයා අවබෝධයෙන්ම නැගී සිටිනවා. සමහර අය හොඳට තාම ලෝකෙන් බැට කාලා නැහැ. බැට කාලා නැති නිසා ලෝකෙට ඒත් ඉවි බලන්න. පාරේ තියෙන දිස්න දෙන ගල් ගෙඩියක් දිහා එක මනුස්සයෙක් යනින් ගමන් දුටුවා. දුටුහාම එයා එක තේරුම් ගත්ත එක ගල් ගෙඩියක් නේ, ඒක වීදුරු කැබැල්ල, ඒක කිසි වටිනකමක් නෑ කියලා. ආයි නැවත එනින් ගමන් එයාගේ යාළුවත් එක්ක එනවා. යාළුවත් මේ ගල් ගෙඩිය දකිනවා. යාළුවා මේක අහුල ගන්න යනවා. අර යාළුවා කියන තේරුමක් නැහැ. මම යන්නේ ගමන් බැලුවා ඔක මේ වීදුරු කැලක් කවෙණිය අනු නෙමෙයි. එහෙනම් පොඩ්ඩක් ඉන්නකො බලන්න මම බලලා ඉන්නේ. මොකද එයාට ප්‍රත්‍යක්ෂ වෙනකම් මෙයා නිකන් ඉන්නේ කිව්වට. ඉතින් මේ අපි මේ ලෝකේ වෙනතුනේ සමහර දේවල් එහෙම කිව්වයි කියලා අරයා ගැන හිතේ විචිකිච්ඡාව යනවද? යන්නේ අර දෙවෙනි ගමන එන කෙනත් අර යාළුවා මොකද කරන්නේ? කියන පොඩකින් වාත් බලන්නේ පොඩක් කොහේ යම් බලන්නේ. ඒ තුන් දෙනා මේ පැත්තට ගිහලා ආයි දෙන්නම මේ පැත්තට ගිහලා ආයි මේ පැත්තට තුන් දෙනෙක් එනවා. තුන් දෙනෙක් කියන වෙලාවේ තර තුන්වෙනි අනිත් එක්කෙන දක්වන මේ ගල්ගෙඩිය. අර යාළුවෝ දෙන්නව කියන ඕක ගන්න යන්න එපා, වැඩක් නැහැ, අපි දෙන්නම බැලුවා, ඕක ගන්න දෙයක් නැහැ. ඇත්තද? ඔය එකකට මම බලලා එන්න මේ වගේ එකක් තේරෙනු මේ මේ වටින එකක්ද දන්නේ නැහැ කියලා යන්න බලන්න. ඉතින් අපි මේ සමහර ලෝකේ දේවල් බිමතුනේ අතහරින්න කියලා කිව්වට අර වගේ තමයි. ඒක අපිට ප්‍රත්‍යක්ෂ වූ නිසා අපි අර කෙනාට කියන ඕක වැඩක් නැහැ කියලා. නමුත් අපේ මනස පිළිගන්න සූදානම්ද ඒක? කිසි වෙලාවක පිළිගන්න සූදානම් නැහැ. එයා ඇතුත් ඒක ගිහිල්ලව බලනවා. ඉඳලම බලනවා. ඒ නිසා මේ ඇත්තන්ට මේ ලෝකය කාලා, බීලා, නාලා, එන්ජෝයි කළා කියලා මේ හොඳට අවබෝධය තියෙන්න ඕන. එහෙම නැත්තම් ඉත කුරුසක් හටගන්නවා. ඔබට දන්න ලෝකේ ආයි ගන්න දෙයක් නැහැ කියලා. ඔකේ කන්න කෑමක් විඳින්න රසයක් යන්න තැනක් නැහැ කියලා එයා දන්නවා. අනේ යන්න තැනක් නැති කට්ටිය මෙතෙන්ට ආවට කමක් නැහැ. ඒ අය තමයි ධර්ම මාර්ගය යන්නේ. හැත්තාර වෙන කොහේ හරි යන්න තියෙනවායි කියලා හිතාගෙන ඉන්නයි කොහෙද මෙතෙන්ට එන්නේ. ඒතර යන්න තියෙන තැන් වලට දුවනවා. දැන් අපිට නිදහස වෙනස තියෙන ධර්මයේ ගමන් කිරීම පමණයි කියලා යනවා. ඔබ කටයුතු කරන්නේ රටක් පාලනය කිරීමට වඩා අපහසු පාලනයක් සමගය. ඒ තමයි රටක් පාලනය කිරීමට වඩා අපහසු පාලනය හිතක් පාලනය කිරීම. රටක් පාලනය කරන අයටත් බැහැ හිතක් පාලනය කරගන්න. ලෝකයක් පාලනය කරන අයටත් බැහැ හිතක් පාලනය කරගන්න. එනිසා රටක් පාලනය කරනට වඩා ශ්‍රේෂ්ඨයි, අමාරුයි, සංකීර්ණයි, වගකීම් සහගතයි, තීක්ෂණ බුද්ධියක් අවබෝධයක් තිබිය යුතුයි, අවබෝධයක් තිබිය යුතුයි. මේ පළාත් පහකට කඩලා තියෙන රට පාලනය කරන එක. මොකද පළාත් පහ? සගතනාවේ දිය ශරීරයේ කියන පළාත් පහකට කඩලා පාලනය කරන්නේ එක රජය. මේ පළාත් පහකට කඩලා පාලනය කරන මේ රජයේ පාලනය කිරීම ඉතාම අවශ්‍යයි. යමෙක් ඒ රජය හොඳින් පාලනය කර ගන්නවාද, අවබෝධයට පත්වට පූර්ණත්වයට පත් වෙනවාද, සියලු දෙවීන් ගිනිගැනීම් වලින් පහළ වෙනවාද, දුර වෙනවාද, යා සක් දෙවිඳුන්ට වඩා ලෝකාධිපති රජට වඩා ශ්‍රේෂ්ඨ. බුදුරජාණන් වහන්සේ නමක් සොයාගත්ත ලෝකේ දෙයක් නෙමෙයි, ලෝකෝත්තර දෙයක්. අපි බණ අහන්නේ ලෝකේ ඉඳන්, බණ ක්‍රියාත්මක කරන්නේ ලෝකේ ඉඳන්. සියලු මෙහෙයුම් පද්ධති පවත්ව ගන්න ලෝකේ ඉඳන්. ඒත් මේ ලෝකයේ ඕ ලෝකේ පළක් නෑ කියන අනිත්‍යතාවයට අවබෝධය උපත්. ඉතින් ඔබ තාම මේ අනිත්‍යතාවයට නොපිහිටීම තමයි, නොපැමිණීම තමයි ශෝකයට, දුකට, සංවේගයට, තැවුමට, අටලෝ දහමේ කම්පිතාත්වයට හේතුව. අනිත්‍යතාවයට පිවිසෙන්නේ මොනවද? ඔබ නිත්‍ය කරගෙන ඉන්නේ පංච උපාදානස්කන්ධයයි නිත්‍යයි. ඉන්ද්‍රයන් ටිකයි නිත්‍ය කරගෙන ඉන්නේ, කාලයයි නිත්‍ය කරගෙන ඉන්නේ. අනිත්‍ය කරන්නේ කාලය, අනිත්‍ය කරන්නේ කාලය. අනිත්‍ය කළොත් මොකද වෙන්නේ? රැඳහවල නැතුව යනවා. කාලය අනිත්‍ය කළොත් රැඳහවල නැතුව යනවා, ටයිම් එක නැතුව යනවා. ඉන්ද්‍රයන් අනිත්‍ය කරොත් ඉන්ද්‍රියන් නැතුව යනවා. පංච උපාදානස්කන්ධය අනිත්‍ය කළොත් පංච උපාදානස්කන්ධය නැතුව යනවා. දැන් ඔබට ධර්මයේ දුර කවුරු සියල්ල දේශනාව තුළින් විවර කොට තිබෙන්නේ. සියල්ල විවෘත කොට තිබෙන්නේ අවබෝධ කර ගැනීම ඔබ සතුයි. බෙරදරන් මහන්සි වෙන්න. නිවන ඉදිරියට ගිහිල්ලා පෙනී හිටින්න නිවන ස්වභාවයෙන් ඔබට ලැබේ. ඔබට යන්න ඕන, එතෙට ගිහිල්ලා පෙනී හිටින්න ඕන නිවන ස්වභාවයෙන් ලැබෙන. හරියට අර භික්ෂුවකට ලැබෙන භික්ෂාවක් වගේ. දැන් ඔබ අපි භික්ෂුවක් හැටියට ගිහිල්ලානේ ගෙයක් ඉස්සරහ හිටියම පිණ්ඩපාතයක් අම්මගේ. එතකොට එයා සමාජයේ ලෝකයෙන් ඒ ක්‍රමයට හැදෙලා තියෙනවා. ඒ වගේ ඔබ මේ නිර්වාණ සුදුසුකම් ඇතුව ඉන්ද්‍රිය දමනයන් කරලා කාලයට සමුදීලා අනිත්‍යෙ පිළිටා සිටින විට නිවන නොමිලේම ලැබෙනවා. අර භික්ෂුවට භික්ෂාවක් වගේ. කපිලි ගන්න මහත්සේලා ගන්න බෑ. එහෙම ලැබෙන හැබැයි සුදුසුකම් පූර්ණ වෙලා තියෙනවා. නැත්තම් බෑ. ආධ්‍යාත්මය තුළ හටගන්නා වූ දේවල් සමග ඔබ අමනාප වෙලා තරහ වෙලා ඔබට නිවන් දකින්න බෑ. කෙනෙක් අමනාප වෙනවා මේ සිතුවිලිත් එක්ක මේක මාරි කාදරයක් නෝනේ. ඊට පහළ වෙන අරමුණුත් එක්ක යමනාප වෙනවා. අපිට අවශ්‍ය කරන අවබෝධය මනාකොට වැඩුණු කල ස්වභාවයෙන් අපි තුළ නිවන පවතින. අපේ අපි අනවබෝධිතව පවතින තාක් කල් අවිද්‍යාව රජ කරනවා. අපි ශක්තිමත් වැටක් අපේ වත්ත වටේට තමන්ගේ ඉඩම වටේට ඉදිකළොත් ශක්තිමත් වැටක් හරියට ඒ වැටෙන් සුනකයෝ හෝ ගවයෝ හෝ ඉත්තෑවෝ හෝ ඌරෝ හෝ රිංගල එන්නේ නෑ. තේරුණානේ? ශක්තිමත් වැටක් මනාකොට ඉදිකළොත් අර එක සතෙක්වත් එනවද? එන්නේ නෑ. ඊට පස්සේ මෙයා කනස්සල්ලටපත් වෙනවා. මේ සතුරුගේ වරද කියලා. සතුන්ගේ වරද නෙමෙයි. මොකද වරද? වැට මනාව ඉදින කිරීමයි. ආන්නේ වගේ තමයි. අපි මනාව ඥාන දර්ශනයේ අවදි වූ කලේ, අවබෝධයෙන් නැගී සිටිය වූ කලේ කිසිම ගැටලුවකට කරන්නේ නැහැ. එවිට අපි කල්පනා කරන්න ඕන මේ සතුන් රිංගුවේ කොහෙන්ද මේ වත්තට? එයා පරීක්ෂා කරලා බලනවද නැද්ද? මෙයා පරීක්ෂා කරලා බලනවා මේ සතුන් කොහෙන්ද රිංගුවේ කියලා. පස්සේ බලාගෙන බලාගෙන යනකොට කොයි බහරි දුරවල තැනක් පේනවා. වැට කැඩිච්ච තැනක්, ගුරුල් වෙච්ච තැනක් එයාට පේනවා. එයා එතන එක හරිගස්සනවා. ආන්න ඒ වගේ අපිට මේ අකුසල ධර්ම රෙංගන්නේ අපේ හිතට කොයි බින්ද? මොන පැත්තකින් පවතින අනවබෝධය නිසාද? අසමබරතාවය නිසාද? අවිද්‍යාව නිසාද? වශයෙන් යා බලනවා. වැටෙතනින් යහර ගස්සනවා වගේ අපි ඒ අවිද්‍යාත්මක ධර්මතා දුරු කරනවා. දැන් මේ ධර්මයේ දැනගත්තයි කියලා කියන්නේ එයා මොකවත් ප්‍රතික්ෂේප කරන්නේ නැති කිසිවක් අනුමත කරන්නේ නැති කෙනෙක් නෙමෙයි. එයා ප්‍රතික්ෂේප කරනවා ප්‍රතික්ෂේප කළ යුක්ත. එයා අනුමත කරනවා අනුමත කළ යුක්ත. මනස මේ බුදු කෙනෙක් එහෙමයි. බුදු කෙනෙක් ප්‍රතික්ෂේප නොකර ඉන්නවයි කියන එක නෙමෙයි නේද? කොච්චර දේවල් ප්‍රතික්ෂේප කරනවද බුදු කෙනෙක්? ඒ වගේම අනුමත නොකර ඉන්නවයි කියන එක නෙමෙයි. අනුමත කළ යුතු ඒවා අනුමත කරනවා. සැකසිය යුතු දේවල් සැකසනවා. දැන් ගාථා ධර්ම පවා පාසක උපාසිකාව මහරහතන් වහන්සේලා ආර්ය ශ්‍රාවකෝ යම් යම් ප්‍රකාශ කරනවා. සමහර දේවල් බුදුරජාණන් වහන්සේ අනුමත කරනවා. එහෙම ගාථා සූත්‍ර දේශනාවන් තියෙනවා. සමහර ඒවා ප්‍රතික්ෂේප කරනවා. දේවදත්ත ගිල්ලින් මගේ දේවල් හොඳටම අපි ප්‍රසිද්ධව දන්න ප්‍රතික්ෂේප කළා. සමහර දේවල් සංශෝධනය කරනවා. නෑ එතකොට අපි මොහො බලන්නකො මේ ගල්ගෙඩියක් වගේ මනසක් තියාගන්න එක නෙමෙයි නිවන කියන්නේ. පොදු පැවැත්ම තුල ප්‍රතික්ෂේප කළ යුතු ප්‍රතික්ෂේප කරන්න, අනුමත කළ යුතු අනුමත කරන්න, සංශෝධනය කළ යුතු සංශෝධනය කරන්න, අවබෝධයේ ලෝභ ද්වේෂ මෝහ කියන පදනමකින් මමත්වයකින් තොරව අවිද්‍යාවෙන් තොරව සත්පුජ්‍යල ආත්ම දෘෂ්ටියෙන් තොරව පිවිසීම නිසා අවබෝධයට පත් වූයකට සරයි කියලා සම්මත වචන වුණත් කතා කරන්නට ගැටලුවක් නෑ. උපදින තැන ඒවා හොඳ නම් අපේ වචන උපදින්නේ කොතනින්ද කියලා අපි බලන්න ඕන. අපේ චේතනාව උපදින්නේ කොතනින්ද කියලා අපි බලන්න ඕන. අලෝභ ද්වේෂ මෝහ මූල වෙලාද? ලෝභ ද්වේෂ මෝහ මූල වෙලාද? සරලයිනේ. අපේ සමාධිය උපදින්නේ කොතනින්ද කියලා බලන්න ඕන. සත්පුජ්‍යල ආත්ම දෘෂ්ටිය මූල වෙලාද? සත්පුජ්‍ය ආත්ම දෘෂ්ටියෙන් තොරවද? තොරවනං හොඳයි, යුක්තනං වැරදි. අපි සිත අපි පවත්වන්නේ බලන්න අලෝභ ද්වේෂ මෝහේ පදනම් වෙලාද කියලා. එහෙනම් හොඳයි. කොහොමද අපි අලෝභයෙන් අද්වේෂයෙන් අමෝහයෙන් වාසය කරනවා කියලා අඳුනගන්නේ? විඳින් විඳවීම නැති ඇල්දිය වගේ රහක් එක්ක අවේදීත සෝයක් දැනෙනු විඳින් නැති පානයක් තියෙනවා කියලා තේරෙනවා. ඇල්දිය වගේ රහක් එක්ක විඳින් නැති අමුතු වැඩි රහකුත් නැහැ, නීරසකුත් නැහැ. ඒ වතුරේ නීරසකුත් නැහැ. අතුරට කාලන් වුණොත් මොනවා හරි ඒ රහ එන්න පුළුවන්. නමුත් ස්වභාවික ජලයේ නීරසකුත් නෑ, රසකුත් නෑ. අප්‍රිය මොනවා හරි රහකුත් නෑ, රසකුත් නෑ. මොනවා හරි කාලන් වුණොත් ඒ රහ එවි. ආන් ඒ වගේ රසක් නැතිව සුවදායි සංසුන් බවකට පත් වෙනවා. හරියට අර තා නිසංසල වනපෙතකට ගියාම සිසිල් සුළඟක් ඇඟේ දැවෙද්දී වනපෙතක අසිරී බලද්දී තමගේ හිතගත නිවහනට අමෝතු අවස්ථාවකදී ලැබෙන රසෝය වගේ අර දැමීම් නැති පිච්චීම් නැති තැනේ තමන්ගේ ආධ්‍යාත්මයට පිවිසෙන නිවන හරි ශ්‍රේෂ්ඨ. ඒ විශ්වීය ශක්තිය අඳලාගෙන ඉන්න පිළිතුරු ශ්‍රේතියන විශ්වය ඇවිල්ලා බාර ගන්නවා මෙන්න මාව තේරුම් ගත්ත කෙනා කියලා. විශ්වයේ ඥාතිත්වය පිළිගන්නවා මේ ලෝකෙ හැමෝම මගෙන් වෙන්ව වාසය කරන්න උත්සාහ කරනවා. ඔබ විතරයි මිනිස්සයා මා සමගින්. දෙවෙනාගම් වල දෙවියන් වහන්සේ සමග එක් වෙනවා කියන්නේ දෙවියන්ගේ ගැළවිලා ඉන්න හැදුවට බෑනේ දෙවියෝ කියලා කියන්නේ මේ ස්වභාව ධර්මය. ඒ ස්වභාව ධර්මයෙන් ගැළවිලා ඉන්න පුළුවන් කමක් නැහැ. මෙන්න ස්වභාව ධර්මයේ සමග යා එක්ව වාසය කරනවා. ඊට පස්සේ ස්වභාව ධර්මයේ කොටසක් නෙමෙයි දැන් අපි මේ සමාජයේ කාගෙන් ඇසුවත් දැනගන්න තියෙන දේ තමයි අපි හාමුදුරුවනේ ස්වභාව ධර්මයේ කොටසක්නි කියලා කියන්නේ. ඒ අපි මතක් කරන්න ස්වභාව ධර්මයේ කොටසක් වෙනවත් ඔබට අයිතියක් නැහැ. ඔබ ස්වභාව ධර්මයෙන්ම විය යුතුයි. මෙතන පිළිතුරු ස්වභාව ධර්මයේ කොටසක් වෙලා ඉන්නවනම් ඒත් අපි කියන්නේ මොකද්ද? ඔබ ස්වභාව ධර්මයෙන් බවට පත් වෙනකම් ඔබෝදී වෙලා යන්න අවබෝධය ඇති කරන්න ඕනේ. ඇත්ත தත්ත්වය මොකක්ද? ස්වභාව ධර්මයමයි අපි. සියල්ල ස්වභාව ධර්මයේ කැමැත්ත. සියල්ල දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලා කියන්නේ තෝක වෙන්නේ නැති. ඒ කැමැත්තෙන් තොර වෙන්න උත්සාහ කළාට තොර වෙන්න බෑ. වයසට යන්නේ මෙන්න මේක පිළිගැනීම, මේක තේරුම් ගැනීම, මේක වටහා ගැනීම තුළින් අපිට අර විශ්වීය අවකාශය අපතුල ගොඩනගන්න
මෙතන සිටින බිම්බතුන් සියලු දෙනාටම
ඒකාකාරයේ සිතුවිලි ඒකාකාරයේ අරමුණු පහළ වෙන්නේ කියලා ඔබ විශ්වාස කරනවා නෑනේ. මෙතන ඉන්න සියලු දෙනාටම කෙනාගෙන් කෙනාට කෙනාගෙන් කෙනාට වෙනස් වූ සිතුවිලි වෙනස් වූ අරමුණු වෙනස් වූ සංකල්ප තමයි පහළ වෙන්නේ. ඊළඟට කල්පනා කරලා බලනවා එහෙම වෙන්නේ ඇයි? අපිට අවශ්‍ය උත්තරයක් ගන්න පුළුවන් හොඳ සංකල්පනාවක්. සම්මයක් සංකල්පනාවක් හේබැයි. එහෙම වෙන්නේ ඇයි? අපි අපගේ සංස්කෘතිය, අපි අපගේ පැවැත්ම, අපි අපගේ චින්තන රටාව, අපි අපගේ තියෙන දැනුගත්කම් වල තියෙන ස්වභාවයට අනුව නේද? එහෙමනම් ඔබ පිළිගන්නව නේද ඔබට ඔය පහළ වෙන එක දෙයක්වත් බාහිර දෙයක් නෙමෙයි කියලා. ඔබගේම ලෝකය විසින් ඔබම සකසා ගන්න විසින් ඔබම වස්තු බීජ බවට පත් කරපු දේවල් තමයි ඔබ තුල ජනිත වෙන්නේ. දැන් කෙනෙක් වරදවා හිතුවොත් එහෙම මේ සිතුවිලි මගේ නෙමෙයි කියලා. අන්න එතන තමයි ප්‍රශ්නේ. දැන් ගෙදර ඉන්නේ තමන්ගේ දරුවක් කියලා දැනගන්න අම්මා තාත්තා. ඒ දරුවා නොයෙ කුඹේ කනවා බිනිනවා. ඒ දරුවන් විද්‍ය ඔක්කොම එක එක පාට ගාලා හැදි කරනවා. ගෙදර අපිරිවෙල කරනවා. පෙරලනවා. කඩනවා. ළමයි දාතල දානවා. ඒත් ඒ හැම දෙයක්ම එවලට එවලට හදනවා. එවලට එවලට මේ දේවල් එවැරදි කරගන්න ඕ කරුණාවයි. ඇයි? මේ අපේ ළමයි. මගේ ළමයි කියන අදහසින් ඒ සියල්ල දිනා බලන්න. ඉතින් ඔබේ හිතත් එහෙමයි දකින්න ඕන. ඔබේ හිතේ මොනතරම් පෙරලිකලා මොනතරම් දේවල් කඩලා බිඳලා විනාශ කළ මොනතරම් හැදි කළ නැවත නැවත අර අම්මා කෙනෙක් තම දරුවන් එහෙම විනාශ කරන අවුරුදු කරන දේවල් ටික නැවත හදනවා පිළිවෙලටපත් තියනවා වගේ කැටිච්ච බිඳිච්ච දේවල් එළියට ගෙනින් දානවා පැත්තකට දානවා මොන දේවල් සකසලා ගන්නවා පිළිවෙල කරනවා. ඒ වගේ ඔබේ හිතේ කැඩෙන බිඳෙන දේවල් විනාශ වෙන දේවල් මොනවා සිද්ධ වුණත් ඒ වාර අම්මා කෙනෙක් තම දරුවන් දිහා බලලා ඒ දේවල් නිවැරදි කරගන්නවා වගේ ඔබ කරුණාවෙන් මේ දේවල් පුරුදු වෙන්න ඕන නිවැරදි කරන්න. මේක මගේ සිත වෙන කෙනෙක්ගේ හිත නෙමෙයි මගේ දරුවෝ කිව්වා වගේ මගේ හිත. ඒ වෙනස් වුණත් කැඩුණත් බිඳුණත් උපදේශ මොහ හටගත්තා ඔබක ගියත් ඒක හදාගන්න ඕන කරුණාවෙන් මොන වගකීමක් තියෙන දයාවෙන් හදන්න එරෙහි වෙලා හදන්න බෑ. තමන්ගේ වාහනේ මඩක එරුණත් ඒක කොහොම හරි ඇදලා හරි අරගෙන තමයි යනවා. උපදේ ඒක තමන්ගේ වාහනේ නිදාලා යන්න බෑ. ඒ වගේ තමන්ගේ හිත කොයි බහරි තරක පැටලුණොත් එහෙම මොකද කරන්නේ? කඹ දාලා හරි උඩට ඇදලා අරගෙන නැවත සකස ගන්න.
ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්නෙම තියෙනවා නම් අහන්න.
ලෝකේ ප්‍රශ්න නෙමෙයි තමන්ගේ ප්‍රශ්න. ඇත්තම කතාව තමයි ප්‍රශ්න කියන ඒවා ඔක්කොම ලෝකේ ප්‍රශ්න තමයි තියෙන්නේ. ඕනම ප්‍රශ්නයක් ලෝකේ ප්‍රශ්නයක් තමයි. ලෝකෝත්තරෝ ප්‍රශ්න මුකුත්ම නැහැ. ප්‍රශ්න සියල්ලම බාහිරයි. ප්‍රශ්න කිසිවත් යථාර්ථවාදී නේ. යථාර්ථය තුළ ප්‍රශ්න නැහැ. ලෝකෝත්තරත්වය තුළ ප්‍රශ්න නැහැ. ස්වභාවිකත්වය තුළ ප්‍රශ්න නැහැ. ප්‍රශ්න සියල්ල අස්වාභාවිකයි. ප්‍රශ්න සියල්ල අස්වාභාවිකයි. පළමු වශයෙන් අපේ පින්තුන් ලෝකය දුකයි. ලෝකය දුක මත පිහිටා තියෙනවා. ලෝකේ සියල්ල දුකින් කෙලවර වෙනවා කියන අවබෝධය ඇති කරගත්තට පස්සේ යාට අලුත් විෂය ධාරාවක අධ්‍යාපනයක් අවශ්‍යයි. අන්නේ යාට තමයි මේ ලෝකෝත්තර විෂය තියෙන්නේ. එයා සොයාගෙන යනවා ලෝකේ නිතර සොයාගෙන. වේදනාවේ නිස්සාර බව තේරුම් අරගෙන මේ වේදනාවෙන් නිදහස් වෙන්න ඕන කියලා බලනවා. සුඛ වේදනාව තුලත් දුක තියෙනවායි කියලා තේරුම් ගන්නවා. සුඛ වේදනාව තුලත් දුක තියෙනවායි කියලා තේරුම් ගන්නවා. ඔබට ඒකෙම තේරිලා නැද්ද? කොහොමද මේ සුඛ වේදනාව තුලත් දුක තියෙනවායි කියලා තේරුම් ගන්නේ? එක අතක ගිනි අඟුරක් තියාගන්න. හොඳයි නේද? පිච්චෙන දැවෙන එක කිසිම හොඳක් නෑ. එක අතක අයිස් කැටයක් තියාගන්න. ගින්නට සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ. තියාගත්ත ගමන් නම් හොඳයි. පොඩ්ඩක් ටිකක් වෙලාවක් යනකොට මේ අයිස් කැටේ මිටි කර කර අපිට ඉන්න පුළුවන්ද? දරාගෙන ඉන්න පුළුවන්ද? ඉන්න බෑ. ඒකත් අපිට දෙන්නේ පීඩාව. ඒ සුඛ වේදනාව පීඩාවක් බවට පත් වෙනවා. ඒ නිසා සුඛ වේදනාව දුක් වේදනාවක් බවට පත් වෙනවා. අවසානයේ ආර තේරුම් ගන්න මේ සියලුම වේදනාවන්ගෙන් මම නිදහස් වෙනවා. විඳින් විඳවීම් කියන සියලු වේදනාවන්ගෙන් නිදහස් වෙනවා. වේදනාවන්ගෙන් තොර වූ බව ශාන්තයි. සෞම්‍යයි. පුදුමේ කියන්නේ පින්නතුනේ මේ නිවන අරමුණු කරගන්න කිසිම ඉන්ද්‍රිය බලයක් අවශ්‍ය නැහැ. නිවන අරමුණු කරගන්න ඇස ඕනත් නැහැ, කන ඕනත් නැහැ, නාසය ඕනත් නැහැ, දිව ශරීරය ඕනත් නැහැ, මනස උමනාවකුත් නැහැ. ඥාන උමනාවකුත් නැහැ. ඒක ඥාන තුනයි අපිට. මේ ඥාන අවශ්‍යතාවයකුත් නැහැ මේ නිවන අරමුණු කරගන්න. අර දේවල් නිසා තමයි මේ නිවන වැහිලා තියෙන්නේ. ඇස නිසා නිවන වැහිලා, කන නිසා නිවන වැහිලා, නාසය දිව ශරීරය මන සහ ඥානය නිසා තමයි නිවන වැහිලා තියෙන්නේ. ඒ වැඩක් තියෙනවා ඔබගේ ඔය යතුරු සෙට් එකේ. යතුරු සෙට් එක කිව්වේ ඉන්ද්‍රයන් සදායතන ඥානයේ ඒ කොටස. ලෝකේ අල්ලන යමක් වේද? ඒකට මම කියන්නම්. මේ අර වාහනවල නට්ටේම ගලවන්න තියෙන එකට කියන්නේ යතුරු කියලා නේ. යතුරක් කියලා නේ කියන්නේ. ඒ යතුරු සෙට් එකේ වැඩක් තියෙනවා. කට්ටලේ වැඩක් නැහැ. මේ අපි ළඟ තියෙන මේ යතුරු කට්ටලේ නිවන සර්විස් කරන්නවත්, ගලවන්නවත්, හදන්නවත්, හමුනන්නවත් නැහැ. ඒ අදහස් ඔබ තුළට පිවිසියාට පස්සේ ඔබේ මනස කෙසේද? අවබෝධයෙන් ඉන්ද්‍රයන් පිළිබඳව, මහත්ය පිළිබඳව කලකිරෙන අවබෝධයෙන් ඉන්ද්‍රයන් පිළිබඳව, මමත්වය පිළිබඳව කලකිරලා යහා නිග්‍රහණය කරනවා. යහ සම්බුද්ධත්වයේ සරණ යාම, සම්‍යක් ධර්මයේ සරණ යාම, අරිහත්ත්වයේ සරණ යාම. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔය ලෝකෝත්තර ලොකු බණ කිව්වට මේ ඔයාලා ගොවන්නේ කියලා හිතෙන්න පුළුවන් කෙනෙකුට. හැබැයි එහෙම හිතන්නේ එයා ලෝකෝත්තර වෙලා හෙම නෙමෙයි නේද? නැතු ඕන තරම් මේ රහතුන් විවේචනය කරන්න යනවා, ආර්ය ශ්‍රාවක විවේචනය කරන්න යනවා මේ ලෝකෝත්තර නොවි. එවිට ඒ එතන ප්‍රකට වෙන්නේ තමන්ගේ පුදුන් ගතිය නිසා. අර ලෝකෝත්තර ධර්මයක් දේශනා කරන කෙනාගේ තත්වය නෙවෙයි, ඒ තමන්ගේ පුදුන් ගතිය. රහතුන් විවේචනය කරන්න රහත් වෙලා, ආර්ය ශ්‍රාවකයා විවේචනය කරන්න ඒසාවක බිල එහෙම නැතුව තමා තුළ විවේචනයක් උපදිනවා නම් ටක් ගාලා ඔබව ඔය එතෙන්ට ගිහිල්ලා කියලා දෙන්න ඕන. ඔය උපදින්නේ ඔබේ ගතිය, රහතුන්ගේ ගතිය නෙමෙයි. මිනිස්සු කරුවෙක් වෙන්න තියෙන අවසානයට. දැනට අපේ සමාජය තුළ දක්වන්න තියෙන්නේ මේ මුලින්ම තමයි මිනිස්සු කරුවෙක්. මට විනිශ්චය කරන්නට අයිතියක් නැත, හැකියාවක් නැත. පණිවිඩය නිරන්තරයෙන් දෙන්න ඕන, නැත්නම් ඔබේ මනස මුලා වෙනවා. මම තාම විනිශ්චයක් දීමට සුදුසුකම වේ. මා අධ්‍යයනය කළ යුතුයි, මා මේ අවබෝධ කරගත යුතුයි. නිවන කියන්නේ මතු රූපදීම හෝ උපදීම සම්බන්ධයෙන් සිද්ධිදාමයක් නෙමෙයි. කුසල් රජතුමා අහනවා ගිහිල්ලා මහත්මයින් වහන්සේලාගෙන්, ආනන්ද හාමුදුරුවන්ගෙන්, සැරියුත් හාමුදුරුවන්ගෙන්, බුදු හාමුදුරුවන්ගෙන් ඔක්කොගෙන් අහනවා මේ ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේ මතු නූපදීද උපදීද? අනිකට කියන්නේ තිබ්බ නූපදී කියලා. නූපදී කියලා දේශනා කළත් නැහැ, උපදී කියලා දේශනා කළත් නැහැ. අනන්ත වූ දේ අනන්ත වශයෙන් තේරුම් ගන්න යැරෙන්නේ අන්තයකට නොගෙන යා යුතුයි. නූපදින්න නම් මෙතන කෙනෙක් ඉඳලා නැති වෙන්න ඕන. උපදින්න නම් කෙනෙක් ඉන්න ඕන. මෙතන උපදින්න කෙනෙකුත් නැහැ. කෙනෙක් ඉඳලා නැති වෙනවත් නෙමෙයි. නිකන් හොල්මනකට බය වෙලා ටෝච් එක අරන් ගිහින් බලනකොට ආයෙත් හිතපු විදිහ හොල්මනක් නැහැ. ඔන්න ඔය වගේ වැඩක් වෙන්නේ මෙතන. මෙතන පුජ්‍යලයක් ඉන්නවා, සතෙක් ඉන්නවා, ස්ත්‍රියක් ඉන්නවා, පුජ්‍යලේ කෙනෙක් ඉන්නවා කියලා අරගෙන පොඩි හොල්මනක් දාගෙන ඉතින් හොල්මන් තමයි මිනිස්සු. හොල්මන් කර කර ඉඳලා බලමු. බැලුවහම දැක්ක දවසට තමයි තේරෙන්නේ මෙච්චර කාලයක් හොල්මනක් නේද කියලා. hina yana දුක හිතෙනවා. අනේ මම මේ කාලෙම මොකරන් අඥානේද, මෝඩේද, අනවබෝධිත පුජ්‍යලේද කියලා හිතෙනවා. අවබෝධය ගැන සතුට ලැබෙනවා. අවිද්‍යාව නැති පරම මලකඩේ, අවිද්‍යා පරම මල, අවිද්‍යාව නැති පරම මලකඩේ සුද්ධ පවිත්‍ර කරලා ඉවත් කරන්න. කොහොමද ඒක කරන්නේ? අපි ළඟ තියෙන දෘෂ්ටි අවබෝධයට පත් කරන්න, කරුණාකාරණ අවබෝධයට පත් කරන්න, සත්‍යයට මතුවෙන්නට ඉඩහන්සර සද ලබා දෙන්නට, පුජ්‍යල මතවාදයකින් යම් තැනක එළඹ ගන්නා තැන පරීක්ෂාවට ලක් කරන්න. නිරන්තරයෙන්ම තමා කවුදයි, තමා කවුදයි එළඹ ගැනීම සිදු කළේ කවුදයි කියා බලන්න. දැන් මේකේ අවසාන ප්‍රතිඵලය මමෙක් නැහැ කීම හෝ මමෙක් ඉන්නවා කීම හෝ නෙමෙයි. අපේ මානසික නිදහස නෑ, මානසික සම්මුතිය. ඉංග්‍රීසි භාෂෙන් කියන්නේ හැපිනස් කියන්නේ ඒකට. හැපිනස් එක තමයි අපිට මේ අවසානයේ ප්‍රතිඵලය හැටියට ලැබෙන්න ඕනේ. එහෙම නැතුව නිවන කියලා මහා දරදඬු පුජ්‍යලේ නෑ නේද? විප්ලවකාරී පුජ්‍යලේ. එහෙම පහළ වෙන කෙනෙක් නෙමෙයි. නිවන කියලා අපිට ඕන මෘදු බව, අනතිමානී භාවය. ඒක ඇතුළේ ඍජු බව තියෙනවා. ශාන්තිය අපතුළු පවතින, නිදහස අපතුළු පවතින, සැනසීම අපතුළු පවතින. එපමණ එහෙම නැතුව වෙන මොනවත් නිවන කියලා ලැබෙන වැඩක් නැහැ. ආගම් කියන මොනවාරි අදහන නැහැ. ලෝභයෙන්, ද්වේෂයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් ඉඳලා වැඩක් නැහැ. ශාන්තිය සැනසීම වෘත්ති වෙනවා. අනිත්‍ය ශාන්තියටපත් කරන්න ගියා නැතත් කෙසේ වෙතත් Taman ශාන්තියටපත් වෙමින් කටයුතු කරන්න. ඒක තමයි. එමනම් ඔබේ ආධ්‍යාත්මික නිවසේ මව ඔබයි. පිරිමෑට හිතන්න පුළුවන් පියාමයි. ඒ ඇතුලේ බඩු මුට්ටු කඩා බිඳා දමන, අපිළිවෙල කරන තත්ත්වය දරුවන් කියන සැලකුම. ඒ පිය තම දරුවන් දෙහා කරුණාවෙන් බලා ඒවා පිළිවෙල කරන. ඒ මවක් ඒ දරුවන් දෙයන බලා ඒවා පිළියෙලට හරි ගස්සනවා වගේ ඔබේ හිත මවක් දරුවන් දෙස බලනවා වගේ ඔබේ සිත ඔබ පිළිවෙල කරගන්න ඕන, වැරදි කරගන්න ඕන. හැබැයි ඒක අය දැනුවත් වුණාට පස්සේ යා අර කුඩා නොදන්නා කාලේනේ දරුවෝ ඒ සියල්ල කඩන්නේ, බිඳින්නේ, පෙරලන්නේ ඔක්කොම කරන්නේ නේද? නොදන්නා කාලේ ඒ දරුවෝ අවබෝධයට පත් වෙන කාලේ. ඊට පස්සේ ඒව කඩනවද බිඳිනවද? නෑ, ඒගොල්ලොම උනන්දු වෙනව සමහර වෙලාවට ඒව පිළිවෙලට ලස්සන තියාගන්න. ආන්නේ වගේ ඔබේ ආධ්‍යාත්මයත් අවබෝධයෙන් පූර්ණත්වයට පත් වෙනකොට ඔබේ ආධ්‍යාත්මයේ තුලින්ම ඔබ තුල සංවරය, ඔබ තුල පිළිවෙල
ගොඩනගන්න උත්සාහ කරන්න.
යමක් නිවෙනවාද අල්ලා ගැනීමෙන්? ඒ දේ අල්ලා ගන්න. යමක් අල්ලා ගැනීමෙන් දැවෙනවාද? ඒක අත්හරින්න. රත්තරන් වුණත් රත් වෙලා නම් අත්හරින්න. යකඩයක් වුණත් සිසිල් වෙලා නම් ඒක අල්ල ගන්න. කාරණේ හොඳින් ප්‍රායෝගික කරගන්න පුළුවන් නම් ඔබට තේරෙන ඇති මොකද්ද දේශනා කරේ කියලා. රත්තරන් තලිය රත් කරලා දෙනවා දෑතට ගන්නද? ගන්නෑ. වැඩි මටින් නෑ යකඩ. යකඩෙන් හද ඇල්මිනියම් වලින් හදපු භාජනයක් දෙනවා. තත්තම සිසිල් එක දෙන්නේ පිපාසයට ආපු කෙනාට සිසිල් වතුර වීදුරුව. එයා ගන්න මොකක්ද අර සිසිල් වතුර වීදුරුවද? රත් කරපු රන් තලියද? ඒ වගේ ඔබේ ජීවිතය තුළ රත්තරන් වුණත් රත් වෙලා නම් අතාරේ. ඔබේ ගිමන නිවන ඒස නිවන සිසිල් වතුර වීදුරුවක් වගේ වටිනාකමක් එච්චර නැති වුණාට දෙනවා නම් ඒ දේ ලබා ගන්නවා. අන්න ඒ වගේ යකඩයක් වුණත් සිසිලස නම් ඒක ගන්න, රත්තරන් වුණත් ඒක දැනෙනවා නම් අතරින්. ඒ ආධ්‍යාත්මික සංඥාවක් කියන්නේ බාහිර දේවල් නෙමෙයි ගොඩක් වෙලාවට. ආධ්‍යාත්මයෙන් ඒක අපි අත්හරින්න. ධර්මයේ පිහිටන වෙලාවට ධර්මයේ සංඥාවෙන් ධර්මයේ අවබෝධයෙන් සිටින්න සම්මුති කාරණාවලට පිවිසියාමේ සම්මුති කාරණා ලෝකෝත්තර වශයෙන් ධර්මයේ වශයෙන් ගලප ගන්න පුළුවන් තැන් තියෙනවද කියලා බලන්න. එහෙම නැත්නම් ඒ සම්මුති ධර්මතා අනුව නම් ඒක පිහිටන්නේ සම්මුති කාරණයක් පදනම් වෙලා ඒකට කටයුතු කරන්න ඕනේ. එහෙම නැත්නම් සම්මුතියට සම්මුතිය තුළ යහපත් ආකාරයෙන්ද ලෝකෝත්තරත්වය තුළ ලෝකෝත්තර වශයෙන් යහපත් ආකාරයෙන්ද කියා දෙ ආකාරයි. ඒක හිම වෙන්න ඕන. දැන් ඒ කාලේ දැන් මේ කටින චීවර මාසෙනේ භික්ෂුන් වහන්සේලාට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට සිවුරු පිරිකර හරියට හම්බ වෙනවා. සිවුරු පිරිකර ගොඩක් හම් වෙනවාම අනිකුත් ආගම් වල ඉන්න තීර්ථකයන් එච්චර හම් වෙන්නේ ඒ තීර්ථකයෝ මේ භික්ෂුන් වහන්සේලාගේ සිවුරු පිරිකර හොරගම් කරනවා. හොරගම් කරගෙන ගිහිල්ලා ඒවා අපේ කියලා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට වෙනම සංස්කෘතියක් හදන්න වෙනවා. භික්ෂුන් වහන්සේට කෙතක හැඩයක් තියෙන විදියට සිවුරු කපල කඩ සිවුරු මහන්නට ආලදෙනවා. එන්පසු ඒ සිවුරේ බෞද්ධ භික්ෂූන්ගේ සිවුරේ මෙන්න මේ ලාංඡනය තියෙනවා කියන ලාංඡනයක් තියෙනවා කටින සිවුරේ. මොනවද කියන්නේ? ඒකට කියනවා මේ කප් බින්දු තියෙනවා කියන්නේ. බුලත් කොලයෙන් එක තියන්නේ බුලත් කොලයකින් තියලා ඉවරලා යටින් උඩින් අපි මොනවා හරි පොටු කෑල්ලකින් හරි පෑන් ක්ලිප් එකකින් හරි ඒක බුලත් කොලේට රෝමක් වගේ අඳිනකොට ඒ බුලත් කොලේ තියෙන කහට අර සිවුරට එනවා. කප් බින්දු තුනක් තියෙනවා. දැන් මේ කම් බින්දු මේ විදිහට තුනක් තියෙනවා. ඒ කියන්නේ තිසරණ බුද්ධ ධම්ම සංඝ වගේ තිසරණයේ ප්‍රමුඛ කරගෙන තුනක් තියෙනවා. ඊට පස්සේ එතන මේ කම් බින්දු තුනක් තියෙන්නේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ චීවර. මේක අඳුන ගන්න පුළුවන් වෙන කාගේ හරි තීර්ථක ළඟ තිබුණොත් නීතියෙන් ඒවා අයිති කරලා දෙනවා. මේවා අදාළ වෙන්නේ මේ අයට. අනිත් අයට දුන්නත් දන්නේ කොහොම හරි තමන්ට ලාංඡනය තියාගන්න කියලා. ඒ රාජ්‍ය නීතිය. එහෙම දේවල් තියෙනවා සම්මුතිය. ඊට පස්සේ ওই බුරුමේ සහ තායිලන්තය අතර අලුත් නීතියක් හටගත්තා. උදාහරණයක් පස්සේ සියා මේ බුරුමේ භික්ෂුන් වහන්සේලායි තායිලන්තේ භික්ෂුන් වහන්සේලායි ටිකක් අඳුර ගන්න බැරුව යනවා. මුත ආක්‍රමණයක් ඇවිල්ලා තියෙනවා. බුරුමෙන් ආක්‍රමණය කරලා තියෙන තායිලන්තේ. ඒ කාලේදී රජතුමා තීරණය කළා තායිලන්තයේ භික්ෂුන් වහන්සේලාට ඇහි බඹ බාන්න කියලා. ඔයගොල්ලෝ දැකලා ඉති සියන්නේ කාය සමහර සාගෙනහසල මේ ඇහි බඹ මෙහෙම බාන කුමාර දාන. නේද? ඒගොල්ලෝ පොණ්ඩිත ඥානති ඇහි ඉන්නවා. නමුත් ඇහි බඹත් බානවා. මොකද හේතුව සියන්නේ කාය තායිලන්තෙන් ආපු ක්‍රමය එක බුදුහාමුදුරු පණුවක් එකක් නෙමෙයි රාජ්‍ය නීතියක්. ඒ කාලේ අර ආක්‍රමණයක් සිද්ධ වුණාම ඒ දෙගොල්ල වෙන වෙනම අඳුර ගන්න ඒ රටේ භික්ෂු උන්වහන්සේ සාමයකට විසින් මේ රටේ අය ඔක්කොටම හේ බව බාන්න කිව්වා. ඒ නීතිය තාම යනවා. හේ බවත් බානවා ඒගොල්ලෝ. ඒ සම්මුති වෙනස් කරා. සම්මුති පිළිවෙල. අපි ගොඩාක් හිතාගෙන ඉන්නේ මේ විනය සීලයයි කියලා. විනය සීලය නෙමෙයි, ඒක විනය විනය. ඒක විනය අදාළ වෙන්නේ සම්මුති සමාධියට විතරයි. විනය සීලයක් කියලා හිතාගෙන ඉඳලා මුලා වෙච්ච අය හරිම සංවේගයි. ඒවලන්ට තිකන නැහැ. ඒ නිසා නිවරට අවශ්‍ය කරන ආර්ය සීලය තියෙන්නේ අපි හිත හදාගන්න තරමට තමයි. අපි හිත පිළිබඳව අවබෝධය ගොඩනගා ගන්න තරමට තමයි. අපි ලෝකෝත්තර භාවයේ පිළිබඳව නිවන පිළිබඳව අවබෝධය ගොනු වෙන තරමට තමයි. අපේ ආර්ය සීලය, ආර්යාකාරී කාන්ත සීලය කියන එක අරියත් භාවයට උපකාරක වන සීලය කියන එක කොට නැගෙන්නේ. අනිවාර්යෙන් මේ සීල සමාධි ප්‍රඥා කොට නැගෙනවා. ඒ සීල සමාධි ප්‍රඥා කොට නැගෙන්නේ අපි ගොඩාක් සම්මතය අඳුන ගන්නට වඩා වෙනස් ආකාරයකින්. ඒක කෙනෙක් ළඟ ඉතාම තප්පර ගානකින් සම්පූර්ණ වෙන්නත් පුළුවන්. තව කෙනෙකුට ඒක අවුරුදු ගානක් මහන්සි වෙලා වෙනවා. දෘෂ්ටි අල්ලා නොගැනීම යා පුරුදු කරනවා. මමත්වය අල්ලා නොගැනීම යා පුරුදු කරනවා. මමත්වය හැම විටම පිළිකුලෙන් දකින අනුගෙනෙ මේ තමයි. එහෙම දැක 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 දැන් හෙට දවසේ පොය දවසේ හෙට දවසෙත් අපි දවස් පුරා වැඩසටහන පැවැත්වෙනවා. හෙට සහභාගි වෙන්න. ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ පිරිසට පිරිසින් පුළුවන් වැඩසටහනට. දැන් හැමදාම සමාසම් දුසුකම්.